ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුෂා සමරනායක මහත්මිය, ප්‍රියංක සමරනායක මහතායතුළු, කවීන්, ඉෂාන්, යසින්ද යන පුතුන් විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් අනුෂා සමරනායක මහත්මියගේ ජුනි මාස 4 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට සුබ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමියට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිස වන මේ උතුම් ධර්ම දානයේ ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් DM ගුණසේකර සහ මර්වින් සමරනායක පියවරුන්ට, ඉන්ද්‍රාණි ගුණසේකර සහ සෝමා සමරනායක මෑණිවරුන්ට, නන්දන බණ්ඩාර සොහොයුරාට ඇතුළු දෙපාර්ශ්වයේම පරලොව සපත් ඥාති හිත මිත්‍රාදීන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සෝය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිත මිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් දීර්ඝ කාලයක් රෝගාතුරව සිටින චන්ද්‍රාණි මල්කාන්ති මහත්මියට, ඉන්දිකා චාන්දනී මහත්මියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සීලෝ දෙවි රකවරණය ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වූ සීලු පින්වතුන්ට ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. ගෞරවනීය ධර්ම දේශකයන්න් වහන්සේටත්, සිරුම මහා සංඝරත්නයටත්, පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අනුෂා සමරනායක මහත්මිය, ප්‍රියංක සමරනායක මහත්මා ප්‍රදාන, දරුවන් ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්තුන් සියලු දෙනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒක ගොඩාක් ගැඹුරුයි, සමහර අයට තේරෙන්නේ නැහැ. දැන් මට ඊයේ කතා කළා එක්තරා ඉංජිනේරු මහත්තෙක්, තේයකෝ මේ ගොඩාක් ඒවා අහනවා, නමුත් ඒක හරියට තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර අය ඉන්නවා මේ වැඩි වයසත් නැහැ, අවුරුදු 18 20 හොඳට තේරෙනවා. තවත් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ඉගෙනගෙන නැහැ, ඒගොල්ලන්ට ලොකුට කියවන්න එහෙමත් බෑ. හුත්තට සිත ගැන, විඥානය ගැන, සංඥාව ගැන, ප්‍රඥාව ගැන, විදර්ශනාව ගැන, පටිච්චසමුප්පාදයට තේරෙනවා. සමහර ඩොක්ටර්ස්ලා එහෙම ඉන්නවා මම මල් ළඟට ඇවිල්ලා ගොඩාක් අය කතා කරද්දී අනිස්සනස හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකේ මේ සත්‍යයක් තියෙන බව තේරෙනවා නමුත් හරියට යන්නේ නැහැ. හරියට මේක අවදි වෙන්නේ නැහැ. මේක හරිම අමාරුයි දරා ගන්න කියලා. එහෙනම් මතක තියාගන්න මේ පුද්ගලයාගේ හඹාගෙන යන දැනුමේ පරාසය අනුව අවබෝධයට සම්බන්ධ කතාවට එකතු වෙන්න බෑ. ඒ නිසා තමයි සමහර උගත් අය පවා අධර්මයේ පැත්තට යන්නේ. දැන් සමහර ලංකාවේ ඉන්නවා අධර්මයෙන්ම මතුවෙන තැන්. ඒවට සමහරට මිනිස්සු කියනවා ඉතින් මේ ඒව ඇත්ත වෙන්න ඇති. මේ මොකද වෛද්‍යවරු එහෙට යනවා, ඉංජිනේරු මහතුරු යනවා, නීතිඥ මහතුරු යනවා, හරියට යනවා, මහාචාර්යවරු යනවා. ඉතින් එහෙම යනවා නම් එතන බොරු වෙන්න බෑනේ කියලා සමහර අය කියනවා. ඉතින් එයාගේ දැනුමේ හැටියට හේතුව එයා මහාචාර්යවරයෙක් වුණාට එයා මොකක් හරි දෙයක් ගැන ප්‍රවීණ ඇති. නමුත් එයා මේ පටිච්චසමුප්පාදේ වගේ ධර්ම කොටාසයක් ඉස්සරහ බොහොම ලදරුවෙක්, බොහොම පුංචි කෙනෙක්. දැනුම තියෙන්න පුළුවන් එකේ පොත පත හරහා ගොඩනගා ගන්න දැනුම් පරාස තියෙනවා. නමුත් මේ අපේ ප්‍රධාන කතාව සම්බන්ධ වෙන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාව කියන එක මේ පින්වත්නි ඒක දැනුමට සම්බන්ධ එකක් නෙමෙයි. ඒක දැනුමට සම්බන්ධ නැහැ. දැනුම සහ බුද්ධිය කියන එක සම්බන්ධ වෙන්නේ මේ භෞතික සීමාව ඇතුළේ අධ්‍යයන පරාසයට. ප්‍රඥාව සම්බන්ධ වෙන්නේ අධ්‍යාත්මයට. අධ්‍යාත්මය අවදි කරගන්න කෙනාට තමයි අර ප්‍රඥාව මතුවෙලා එන්නේ. ප්‍රඥාව ඒ කියන එක මතු කරගන්න අමාරුයි ඇත්තටම. ප්‍රඥාව කියන්නේ තුන්වෙනි ඇහැක් වගේ. ඒතකොට දැනුම හා දැනුම බුද්ධිය ඒවා හොයන්නේ මේ ඇස් දෙකෙන්. ඒ කියන්නේ තුන්වෙනි ඇහැ කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ තුන්වෙනි ඇහැ කියන එක අවදි කරගන්න ගොඩාක් ක්‍රම පාවිච්චි කරනවා. නමුත් මේ දැන් ඔය යෝග ක්‍රම වල වුණත් තුන්වෙනි ඇසක් අවදි කර ගැනීමක් ගැන කතා කරනවා. නමුත් ඒගොල්ලෝ ඒකට උත්සාහ කළාට යාළගේ ප්‍රඥාව අවදි වුණත් ප්‍රඥාවට හරින ධර්මයක් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට ආයෙත් අර ප්‍රඥාව මැරෙනවා. මේ අධ්‍යාත්මික කතාව හරිම වෙනස් කතාවක්. ඒක භාවනාවෙන් තමයි අවදි කරන්න තියෙන්නේ. භාවනා කරන්නේ නැති කෙනෙකුට පින්වත්නි මේ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. භාවනා කරන්නේ නැති අය ඉන්නවනේ යාළට ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. අමාරුයි ඒක. ඒතර භාවනාවෙන් තමයි පින්වත්නි ප්‍රඥාව අවදි වෙන්නේ. ප්‍රඥාව නැගිටින්නේ භාවනාවේ. එතකොට භාවනාවේ ක්‍රියාමාර්ග නැතුව ධර්මයේ ඉස්සරහට යන්න බෑ ඇත්තටම. එතකොට ප්‍රඥාව කියන එක බණහල ලැබෙන එකක් නෙමෙයි. බණහල ලැබෙනවා ප්‍රඥාවට. ප්‍රඥාවට පොඩි අවකාශයක් විතරයි බණවලින් ලැබෙන්නේ. ප්‍රඥාව සම්පූර්ණයෙන් අවදි වෙන්නේ භාවනාවේ. ඒ ප්‍රඥාව අවදි වුණාට පස්සේ ඒක ස්ථාවර ඥානයකට යනවා. ඒ ස්ථාවර ඥානය. ඇත්තටම ඥානය කියන්නේ ප්‍රඥාවේ. ප්‍රඥාව කියන්නේ ඥානයට අයිති දෙයක්. ඥානේ ප්‍රඥාවට අයිති දෙයක් නෙමෙයි. ප්‍රඥාව අවදි වෙනකොට ඥානේ මෝරන්න පටන් ගන්නවා. ඒකෙන් උපදිනවා එක තැනකදී විදර්ශනා ඥානෙ කියලා එක. ඒ විදර්ශනා ඥානයේ උපදිනකොට මේ ලෝකේ වැටහෙනවා නිකම් මොකක්වත් වටින්නේ නැහැ කියලා. විදර්ශනා ප්‍රඥාවෙන් තමයි ඒක දැනගන්නේ. විදර්ශනා ඥානෙ මෝරනකොට ලෝකේ පිළිබඳ අනබිරතියක් එනවා. ලෝක නොවටිනාකමක් වැටහෙන්න ගන්නවා. දැන් අපිට ලෝකේ වටිනවනේ. දරුවා වටිනවා, බිරිඳ වටිනවා, ස්වාමියා වටිනවා, ගෙදර වටිනවා. මේ වටිනාකම් අපේ හිතේ රැඳෙනවනේ. ඉතින් අපේ වටිනාකම කියන එක ඇත්තටම ගෙදර තියෙන එකක් නෙමෙයිනේ, හිතේ තියෙන එකක් නේ. වටිනාකම කියන එක වැටහෙන්නේ සිතේනේ. ඇත්තටම මේ ගෙදර භෞතික වුණාට වටිනාකම භෞතික නැහැ. වටිනාකම මානසිකයි. ගෙදර භෞතික වුණාට ඒ නිසා මේ භෞතික සීමාව ඇතුළේ වටිනාකම් නොවටිනාකම් තිරණය කරන්න අමාරුයි. ඒ නිසා මානසිකව තමයි වටිනාකම වැටහෙන්නේ. සමහර අයට වටිනවා, සමහර අයව වටින්නේ නැහැ සමහර අයට. ඒතරේ මේ වටිනාකම සම්පූර්ණ මානසික තත්ත්වයක්. දැන් හොඳට බලන්න මේ වටිනාකම යන්නේ මානසිකව. ඒ මානසිකව වටිනාකම යන විදියට අනුව තමයි පින්වත් ඊළඟට අපේ ක්‍රියාමාර්ගය ඇති වෙන්නේ. ඉතින් සමහර ඒවාට අපිට හිතනවා ඇයි මිනිස්සු මෙච්චර වටිනාකම දෙන්නේ කියලා. නමුත් එයාට වටිනාකමක් හිතට වැටහෙනවා. සමහර දේවල් වලට මිනිස්සු වටිනාකම් දෙන්නේ ඒවා එළිය වටින නිසාම නෙමෙයි. සමහරට ඒක නිසා තමයි කෙනෙකුට වටිනා දෙයක් තවත් කෙනෙකුට තුට්ටුවක් වටින්නේ. වටින්නෙම නැහැ. ඒ වුණාට අරකිනා වටිනාක ඒ වෙනුවෙන් පුදුම කැපවීම කරනවා, මහන්සි වෙනවා ගොඩාක්. එන ඒක හේතුව මේ වටිනාකම කියන්නේ භෞතික තත්වයක්වත් පාරභෞතික තත්වයක්වත් නෙමෙයි. භෞතිකත්වයෙන් එහා පැත්තේ තත්වයක්, ඇහැට පේන්නේ නැති තත්වයක් නෙමෙයි භෞතික. මේ පාරභෞතික කියන්නේ ඒකනේ. වටිනාකම කියන්නේ මානසික තත්වයක්. ඒ මානසික තත්ත්වය තුළ වටිනාකම හැමදාම රැඳිලා තියෙන නැති මානසික තත්ත්වය තුළ හැම වෙලාවකම වෙනස් වීමක් ඇති වෙනවා. ඒකට තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. තමන්ගේ සිත තුළ වටිනාකම රැඳුනට සිත වෙනස් වෙනවනේ හැම වෙලාවකම. එතකොට වටිනාකම අලුත් වෙනවා. හැම වෙලාවකම වටිනාකම අප්ඩේට් වෙනවා. මේ වටිනාකම හැමදාම හිතේ තියෙන්නේ නැහැ. හේතුව මේ සිත වෙනස් වෙනවනේ. ඒ නිසා මේ අද වටිනාකම දුන්නට හෙට ඔයාලා ඔකට වටිනාකම දෙන්නේ නැහැ. දැන් පුංචි කාලේ මිනිස්සු ගෙවල් වල කොම්පිට්ටු හැදුවට පොඩි ළමයි දැන් වයසට ගිහින් හදන්නේ නැහැ නේ කොම්පිට්ටු. ඒ වුණාට එයා එදා කොම්පිට්ටු හදලා තියෙන්නේ මේ එයා වෙනම මානසිකව ලෝකයක් මවාගෙනමයි. ඒකනේ පොඩි ළමයි සෙල්ලම් ගෙවල් කඩනකොට අඬන්නේ. අපි අඬන්නේ නැහැ නේ. අපි ඒවට අඬන්නේ. ඒ කියන්නේ වටිනාකම කියන එක පින්වත්නි මේ සාපේක්ෂව පවතින එකක්. ඇත්තටම වටින්නේ නැහැ ලෝකෙ. ලෝකෙ වටිනාකම් කියලා එකක් නැහැ. ලෝකෙ ස්වභාවිකයි. ඒ ස්වභාවිකත්වයට එකතු වීම තමයි අරහත්වේ කියලා කියනවා. ස්වභාවික තත්වයටම එකතු වෙනවා. ඒ ස්වභාවික තත්වයට එකතු වුණාම අර මේ ස්වභාවික වුණාට පස්සේ එතන එනවා පරාර්ථ චර්යාව සහ වටිනාකම රැඳෙන්නේ නැති එකක් එනවා. ස්වභාවික වුණාට පස්සේ දැන් ස්වභාවිකත්වයේ තුල ප්‍රකම්පණයක් නැහැනේ. දැන් අඹ ගහක ගෙඩි හැදෙන්නේ අඹ ගහට ප්‍රයෝජනෙට නෙමෙයිනේ. නමුත් අඹ ගහ ගෙඩි හැදෙන එක නවතින්නේ නැහැ. එතකොට මේ ගෙඩි වල ප්‍රයෝජනෙට ගන්න මෙහි මිනිස්සුනේ. ඊට පස්සේ අඹ ගහ ගෙඩිත් දීලා හේවණක් දීලා ඊට පස්සේ මිනිහම ගහක් කැපුවත් ඒ ගහින් නැවත නැවත අඹ ගෙඩි හට ගන්නවා. අතු කපල දැම්මත් ඒ අඹ ගෙඩිත් ප්‍රයෝජනීය පිණිස පවතින පරාර්ථයට. අන්න ඒ වගේ කම්පණයක් අඹ ගහක් කවදාවත් කම්පණියට පත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ රහතන් වහන්සේ හෙල්ලෙන්නේ නැති ස්වභාවික වෙනවා. පුළුවන් තරම් අනික මේ ස්වභාවික වුණාට පස්සේ මේ ලෝකයේත් එකතු වෙන්න පුළුවන්. ස්වභාවිකත්වයේ ස්වභාවික නැති වුණාට පස්සේ විකෘති ප්‍රකෘති නැහැ. ඒ නිසා තමයි ස්වභාවික නැති හැම වෙලාවකම මිනිස්සු ලෙඩ වෙන්නේ. ලෙඩ එහෙම වැඩි වෙලා තියෙන්නේ අද මිනිසුන්ගේ ස්වභාවිකත්වේ නැති නිසා. එහෙම නැතු මේ බටහිර විද්‍යාවේ බෙහෙත් දියුණු නැති නිසා නෙමෙයි. බෙහෙත් කොච්චර දියුණුයිද? කොච්චර එන්නත් දියුණු කරලා තියෙනවද? මොනතරම් ඖෂධ දියුණු කරලා තියෙනවද? එතකොට මොනතරම් ඖෂධ වෙනුවෙන් ලෝකේ පරිශන වෙලා තියෙනවද? නමුත් පින්වත්නි ස්වභාවික නැහැ. ඒ ස්වභාවික නැති වෙන්නේ මේ ස්වභාව ධර්මයත් එක්ක හැම වෙලාවෙම ගැටුමක් ඇති වෙනවා. එතකොට ස්වභාව ධර්ම අපි පිළිගන්නේ නැහැ ස්වභාව ධර්මයට අයිති කියලා. එතකොට ස්වභාව ධර්මෙන් වෙන්වීම පිණිස අපි තුල පවතින තණ්හාව බලපාලා තියෙනවා. එහෙනම් ස්වභාව ධර්මයයි අපි අතර තියෙන විසම පාතේ තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව ඇති වෙන්න ස්වභාවික නැහැ. ඒකනේ දැන් මේ ස්වභාවිකත්වයෙන් අයින් වෙනකොට දැන් හොඳට බලන්නකෝ අද මිනිස්සු කැමති පව මේ බොහොම මේ විකෘති කෑමවලට ෂණික කෑමවලට ඒ ස්වභාවික නැහැ නේ. කඩවල වල තියෙන කෑම ස්වභාවික නැහැ. සමහර ඒවා කෑමක් කියලා තේරෙන්නේ තු වතුරට දැම්මට පස්සේ නිකන් ප්ලාස්ටික් වගේ නැත්තම්. ඒ කියන්නේ අපි හොඳටම විකෘති වෙලා ඉන්නේ. විකෘතිය විසින් කරන්නේ ස්වභාව ධර්මෙන් අපිව අයින් කරන එක. ඒක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒතකොට ඒකෙන් අයින් වෙන්න ස්වභාව ධර්මෙ විසින් අපිට රකින්නේ නැහැ. ස්වභාව ධර්මෙ අපිට කිසිම රැකවරණයක් නැහැ. ස්වභාව ධර්මෙ අපේ ස්වභාව ධර්මෙ ස්වභාවිකත්වය ඇතුලේ අපිට රැකවරණේ හදලා තිනු අපි අස්වාභාවික වෙලානේ තණ්හාව විසින්. එතකොට අපේ අත්පත් කර ගැනීම වල සීමා මායිම් නැහැ. අපිට අත්පත් කරගන්නේ වගේ ලකුණු නැහැ, සීමා මායිම් නැහැ. අසීමාන්තික බලාපොරොත්තු තියෙනවා. ස්වභාව ධර්ම හිම අසීමාන්තික ස්වභාව ධර්ම හැරි ලස්සනට තමයි අපිට සලකන්නේ. ස්වභාව ධර්ම අපිට කිසිම විභේදනයකින් සලකන්නේ එක වගේමයි සලකන්නේ ස්වභාව ධර්ම. එතන ස්වභාවික වෙන එක තමයි රහත් වෙයි කියන්නේ. ඒ ස්වභාවික වෙ ඒකනේ රහතන් වහන්සේලා හරියට වනාන්තරයට එම කැමති. බුදුරජාණන් වහන්සේ වුණත් සමහර වෙලාවට පිණ්ඩපාතේ වැඩම කරලා සමහර අවස්ථාවල එහෙම පිණ්ඩපාතේ ගිහින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියලා තිනවා ආනන්ද මම මේ වනාන්තරයට වෙලා ටිකක් වැඩ ඉන්න ඕන ආනන්දගේ වැඩ බලාගන්න කියලා. සමහර තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන තනියෙන් වඩිනවා ආනන්ද හාමුදුරන්ට කියන්නේ නැතුව. එතකොට ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලා අහනවා මේ ඇයි ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ වඩින්නේ නැද්ද? අන්න භාග්‍යතුන් වහන්සේ වඩිනවා පාත්‍ර සිවුරු අරගෙන. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නොකියාම වැඩියොත් බුදුරජාණන් වහන්සේ මට නොකියා වැඩියොත් උන්වහන්සේ වඩින්නේ හුදෙකලාව පිණිසයි. එතකොට මම පසුගමන් යන්නේ නැහැ එදාට කියලා ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා. ඒකනේ අවබෝධයටපත් වෙච්ච අය හුදෙකලාවට ප්‍රිය කරන්නේ. ස්වභාවික වෙනකොට මේ විකෘති සමාජයේ ඉච්චර ඔරොත්තු දෙන්න දැන් මට ඔය සමහර කැලෑවලින් එහෙම වඩින හාමුදුරුවෝ කියලා තිනෝ මේ දැන් පහුගිය කාලෙත් මට කිව්වා මේ කොළඹ ඉස්කෝලේ ගියපු අය ඒ අය මේ රෝයල් එකට එහෙම ගියපු අය. ඉතින් හොඳ ඉගෙන ගත්තා ඒගොල්ලෝ මේ විශ්වවිද්‍යාලෙකින් රටවල්වල ගිහින්. ඒතර මේ මට පහුගිය කාලෙත් කො අනේ සනස මට මේ කොළඹට ආවම හරිම උද්වේගකාරී බව වැඩි. මට හරි ඔළුවට අමාරුයි ඒක. මේ වාහනේ හිට මෙහෙට යනකොට මේ හරි මට හරි ඔළුවට බරයි. ඒ නිසා මම මේ කැමති නෑ කොළඹට ඉන්න දැන්. එයා කොළඹ හිටපු කෙනෙක්. ඇයි අර ස්වභාවික වුණාට පස්සේ මේ ප්‍රകൃතිය ඔරොත්තු දෙන්නේ නැහැ. මේ විකෘතිය ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ සොබ්බින් විකෘතිය ස්වභාවික නෑනේ. කෘතිමයි. අපිට ඒ නිසා ඒ කෘතිම දේවල් ගැන නෙවෙයි කෘතිම බුද්ධිය ගැන හිතනවා. රව මේ ඔක්කොම තියෙනෝනේ. කියන්නේ මේ කාලේ කෘතිම දේවල් ගැන තමයි උනොඳ. ඇයි ඒ කෘතිම දේවල් වැඩි වෙන්නේ තණ්හාව වැඩි වෙනකොට ඇත්තටම පින්වත්නි. ඒ තණ්හාව වැඩි වෙනකොට සීමා මායිම් වැඩි ඉන්නේ. එයා පැවැත්ම ගැන දන්නේ නැහැ. එයා පැවැත්මේ සීමා මායිම් ගැන දන්නේ නැහැ. එයා පැවැත්මට අභියෝග කරන්න හදනවා. අවුරුදු 80 නම් එයා 100 කරගන්න හදනවා. නමුත් 100 වෙච්ච එක මිනිහෙක්වත් නැහැ. ඒ කියන්නේ මිනිසුන්ගේ පරමාවිෂ අවුරුදු 100 නම් එයා මේ ලෝකේ මේ විකෘති කරගෙන එයාලා බලනවා බැරිද තව 10ක්වත් ඉස්සරහට ඉන්න කියලා. ඒගොල්ලෝ එළිය බෙහෙත් හොයනවා. කෘතිමව බෙහෙත් හොයනවා. ඒවා ප්‍රകൃති නැහැ. ඒවා හොයලා ඒවා එන්නත් දිනු කරනවා. නමුත් ස්වභාව ධර්මයේ විසින් එක පිළිගන්න ලෑස්ති නැහැ. ඒක තව ස්වභාවික නැහැ. ඒක විකෘතිය. අනේ විකෘති තත්වෙන් සම්පූර්ණයෙන් අයින් වෙයි. ඒක නිසා මේ කාලේ නිවන් දකින්න අමාරුයි. ඇයි? මිනිස්සු හරි ගොඩාක් විකෘති වෙලා තියෙන්නේ. කෘතිමයි මිනිස්සු. ආකෘතික ගත වීමක් ඇතුළේ ඒ ආකෘතිය මිදිනාම තමයි නිවනටපත් වෙන්නේ. ඔන්න ඔය නිසා තමයි මේ කාලේ සෝවන් වෙන්නේ නැත්තේ. මේ කාටවත් පේන්නේ නැහැ ඒක. අපිට ධර්මයෙන් බැලුවාම තමයි තේරෙන්නේ. ඇයි මේ කාලේ මගඵල ලබන්න බැරි කියන්නේ? අර හේතුව මේ විකෘතියට එකතු වෙනකොට ප්‍රඥාව වැහිලා යනවා. ප්‍රඥාව වැහෙන්නේ චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, ආජීව මේ චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන විපල්ලාස වලින් තමයි මේ ප්‍රඥාව වැහෙන්නේ. එතකොට මේ ප්‍රඥා වැහින් ඒ ප්‍රകൃතිය ඇතුලේ තමයි ප්‍රඥා වැහිලා යන්නේ. මේ මේ ඕගොල්ලෝ දැන් ඉන්න මට්ටම තියෙන මේ විකෘතිය ඇතුලේ තමයි ප්‍රඥාව වැහිලා යන්නේ. එතකොට ප්‍රඥාව අවදි වෙන්නේ ප්‍රകൃතිය තුල. හුඟක් ස්වභාවික වුණාට පස්සේ තමයි පින්වත්නි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ නිසා ඉස්සරහට ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ලෝකෙ මේ දියුණුව දියුණුව කියලා කිව්වට ඒකෙන් ප්‍රඥාව වැහිලා යනවා. ඒක මානව වර්ගයටත් අභියෝගයක්. යාළට තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම ඉන්නත් දියුණු කළා කියලා දැන් මේ පින්වත්නි මේ දැන් එන්නත් ගොඩාක් දිනු කරා කියලා මානව වර්ගයාගේ ආයු අපේක්ෂාව මුකුත් වැඩි වෙලා නැහැ නින්දි නඩු වෙලා මිසක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ අපේ එන්නත් පිළිගන්න කැමති නැහැ. මොකද අපි ස්වභාව ධර්මී සාධකයක් මිසක් ස්වභාව ධර්මයේ අපේ සාධකයක් නෙමෙයි. ලෝකයා හිතනවා ස්වභාව ධර්මයට මම ආйти නෙමෙයි මටයි ස්වභාව ධර්මය ආйти කියලා. එතකොට ඒකම අස්වාභාවිකයිනේ. ගැටුමක් නේ ස්වභාව ධර්මයේත් එක්ක. ඒ කියන්නේ පින්වත්නි මම ආйти ස්වභාව ධර්මයට මිසක් ස්වභාව ධර්මයේ මට ආйти නැහැ. ඒ නිසා මම ස්වභාව ධර්මී මගේ වසඟේ පවත් ගන්න හදතර හැම වෙලාවකම ස්වභාව ධර්මී සහ මම අතර ගැටුමක් නිර්මාණය වෙනවා. අනිත් ගැටුම තමයි මිනිසුන්ගේ ආයුෂ කඩා වැටෙන්නේ. මිනිසුන් ආයුෂ වැඩි වෙන්නේ නැහැ ඉස්සරහට. ආයුෂ කඩා වැටෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ආයුෂ කඩා වැටෙන්නේ මේ තමන්ගේ තියෙන එනර්ජි එක සම්පූර්ණයෙන් න්‍යෂ්ටියට ඇදිලා යන එක වෙන්නේ ඇත්තටම. බටහිර ලෝකෙට එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඒකෝ ටිකක් භාවනා හිම කරනකොට තමයි දැන් මේ අපේ ඇඟේ වටේට ඕරා එක කියලා එකක් තියෙනවනේ. එතකොට ඒකේ කලර්ස් 6යි තියෙන්නේ. ඇත්ත ඒකෙන් තමයි අර චරිත ස්වභාවي වර්ග කරන්නේ බුද්ධ ශාසනය කෙනෙක් දිහා බලලා කෙනෙක් බුදුරජාන් වහන්සේ කියන්නේ මෙයාගේ රාගයේ බලවත්ද ඒක හැබැයි දැන්ුණත් එක කියවන්න පුළුවන් අය ඉන්නවා නමුත් හම්දුරුරු ඉන්නවා. එහෙනම් අපි ලොකු විස්තරයක් කියාගන්න බෑ දැන් ඉන්න අයට. හේතුව එයාලට පුළුවන් අර ඒ කලයක අනුව කියන්න පුළුවන් මෙයා ටික රාගයට බරයි, ද්වේෂයට බරයි, මෝහයට බරයි, සද්ධාවට බරයි, බුද්ධියට බරයි, විතර්කවලට බරයි කියලා ඔය හැයි විතරයි කියන්න පුළුවන්. ඒක තවදුරටත් විශ්ලේෂණය කරන්න ගැඹුරු සමාපත්තිය ඕන. භාවනාවේ අත්දැකීම් ඕන. එතකොට ඒකෙත් ඒකේ ඇතුලේ තමයි මුළු සම්පූර්ණ ඩේටා ටික තියෙන්නේ. එතකොට මේ ඩේටා විශ්ලේෂණය කරන්න පුළුවන් අයත් මට හම්බෙලා තියෙනවා. ඒක ඩේටා ටික විශ්ලේෂණය කරගන්න තරම් අපේ අධ්‍යාත්මී ගොඩාක් ගැඹුරට දියුණු නැහැ. එතකොට වෙන්නේ අපේ මේ කායික මේ ඇඟේ තියෙනවනේ කායික ශක්තියක් මේක ඇදිලා යනවා. මේක වියපත් වෙන්නේ ඒකයි වේගෙයි. ලෝකෙ මිනිස්සු වියපත් වෙන්නේ ඒකයි. භ්‍රමණ වේගෙ වැඩි එන්නෙන් වැඩි භ්‍රමණ වේගෙ. මේ භ්‍රමණ මේ බටහිර විද්‍යාව මේ කියයි මේ මොන විකාරද්ද මේ හාඳුරුලා කියවන්නේ කියලා. ඒක මේ ලෝකේ දන්නේ නැහැ ලෝකේට. ඒක කියන්නත් බෑ. මොකද මේවා පරිශනාගාරවල කරලත් නැහනේ. ඔන්න ලෝකෙ පිළිගන්නේ පරිේෂණාගාරයක කරපු ඒවා විතරනේ. දැන් ওই පරිේෂණාගාරවල පිළිගත් කරපු ආ පිළි අරගෙන මොක ලොකු යහපතක් අපට වෙලත් නැහෙනි. බලන්නකෝ බෝනෝන රෝග වැඩි වෙලා. ද ඒ කාලේ හිම ඒවා තිබ්බේ නැහෙනි. මේ එන්නත් තිබුණෙත් නැහැ. බෝනෝන රෝග තිබුණෙත් නැහැ. මිනිසුන්ට තිබුණේ කොලෙස්ටරෝල් කියලා එකක්, බ්ලඩ් ෂුගර් කියලා, බ්ලඩ් ප්‍රෙෂර්. එහෙම ඒවා තිබ්බේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ එහෙනම් මේ මිනිසු මේ විකෘති වෙන්න විකෘති වෙන්න ස්වභාව ධර්මයේ විසින් අපට ඉතා බරපතල විදිහට අභියෝග කරනවා. ඒ නිසා ඔයාලට හුඟක් මේ තරුණ දරුවන්ට පවා කියන්න පුළුවන් තරම් ස්වභාවික වෙන්න. පුළුවන් තරම් ස්වභාවික වෙන්න. ස්වභාවික වෙනකොට ඒ ස්වභාවික වෙනකොට මිනිසුන්ගේ හැඟීම් වලට උනත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වභාවික වුණාට පස්සේ මේ එතකොට එයා දකින්නේ සෝභා මේ උපදින මැරින සත්‍යයාගේ හිතේ රාගය උපදිනවා. ඒක ලෝක ධර්මයක් ඒක. ඒකට බුද්ධ ශාසනය අභියෝග කරන්නේ නැහැ. බුද්ධ ශාසනය කියනවා රාගය ඉපදුනේ මෙන්න මේ විදියට. රාගය උපදින්නේ නැත්නම් ඔයාට රාගයේ මැඩපවත්තන්න ඕන නම් මෙන්න මෙහෙම කරන්න කියලා. නැතු රාගයෙන් ඉන්න කෙනාට බුද්ධ ශාසනය කවදාවත් ගරහන්නේ නැහැ. ද්වේෂයෙන් ඉන්නවා කෙනෙක් බනින්නේ නැහැ බුද්ධ ශාසනය කවදාවත්. ද්වේෂයෙන් ඉන්නවා නම් එයාට බනින්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ මේ ද්වේෂය ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි, ද්වේෂය නැති වෙන්නේ මෙහෙමයි කියලා කාරණා දෙක කියනවා. කියලා පැත්තකට වෙනවා. ආයි නිවැරදි කරන්න යන්නේ නැහැ. බුද්ධ ශාසනය බලින් මැදිහත් වෙන්නේ නැහැ නිවැරදි කරන්න. ඒ නිසා මේ අපිට ඉස්සරහට පින්වත්නි ඔයාලගේ වියපත් වෙන වේගය ඉතා වේග ඕක වැඩි වෙලා එක වෙලාවක අවුරුදු 10ට ඕක අඩු වෙලා යනවා. එතකොට භ්‍රමණ වේගය හොඳටම වැඩි. අවුරුදු 10ට මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙනවා. ඒක තියෙනවා දීඝනිකායේ චක්කවත්ති සීහනාද කියලා සූත්‍රයේ. එතකොට ඒ අවුරුදු 10ට අඩු වෙනකොට බලන්න මේ බුදුරජාණන්සේගේ ඥාණය උන්වහන්සේ වදාළ මහණෙනි අවුරුදු 10ට මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අඩු වෙනකොට ඒ කාලේ අම්මා අඳුරන්නේ නැහැ කියනවා. අම්මල පුතාල අතර අනවශ්‍ය හැසිරීම් තියනවලු. තාත්තල දුවල අතර අනවශ්‍ය හැසිරීම් තුනලු ගණන් ගන්න ඇල්ලුව ඒක. ඊට පස්සේ මිනිසු ඒ කාලේ වෙනකොට මිනිසුන්ගේ අධර්ම රාගයයි විෂම ලෝභයයි බලවත් වෙනවා කියනවා. මොකද මේ අධර්ම රාගය කියන්නේ රාගය තියෙන එක අධර්මයයි. අධර්ම කියන්නේ පිරිමි උදවිය අතර අනවශ්‍ය හැසිරීම, ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර හැසිරීම ඇති වෙනවා කියනවා. දැන් වෙලා නැද්ද? එහෙනම් අපිට තේරෙනවා අවුරුදු 10ට අඩු වෙනකොට කොහොමද කියලා හිතා ගන්න. දැන් අවුරුදු 75කට විතර අඩු වෙලා තියෙන්නේ. 80ක් විතර උපරිම කාලේ මේ බටහිර විද්‍යාවේ තියෙන උද්දච්ච කමිටුගුළු පිළිගන්නේ නැහැ ආයුෂ අඩු වෙලා කියලා. අඩු වෙලා තියෙන්නේ දැන් සෑහෙන්න. ඒගොල්ලෝ කියනවා මේ අහවල් බෙහෙත් දියුණු කළා අපි ඒවා සමහර සත්තුන්ට සාර්ථක වුණා කියලා. කොහොම මිනිසුන්ට නම් එහෙම සාර්ථක වෙච්ච බව පේන්නේ නැහැ. ඒ සත්තුන්ට සාර්ථක වෙලා ඇති. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් ස්වභාවික වෙන්න. දැන් මේක එතකොට කෙනෙක් ගහන්න බලන දැන් මේ පිණුතු කියන්නේ නිවනට උපකාර වෙන දේශනාවක් කරන්න කියලා. ඉතින් මේක නැත්තම් නිවන් දකින්න බෑනේ ස්වභාවික නැත්තම්. අපි ඔය නඩත්තු කරන අස්වාභාවික චින්තනය ඇතුලේ පින්වත්නි අපි කවදාවත් අපේ සිත නිවනටපත් වෙන්නේ නැහැ. අපිට තියෙන ඔය අස්වාභාවික චින්තනයේ විසින් සත්‍ය අවබෝධය අපේ අහුරනවා පින්වත්නි. ඒ සත්‍ය අවබෝධය ඇහිරිලා තියෙන අද පින්වත්නි මතක තියාගෙන ඕගොල්ලන්ට කාගෙන් බණ ඇහුවත් නිවන් දකින්න බෑ. ඇත්ත කියන්න ඉපාය. මේ ලංකා වුවමනාව තියෙන තිබ්බට වැඩක් නෑ. අර ස්වභාවික වීම කියන එක ඉතා වැදගත් දෙයක්. ධර්මී ස්වභාවික ඒකනේ කියන්නේ මූලික ධර්මී කරුමේ මෛත්‍රිය කරුණාව ඒවනේ පරණ සතරකමට අහන්නේම වඩින්නේ ස්වභාවික වෙන්න. ඒකනේ බුද්ධානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වඩන්න මොකද වෙන්නේ? එයා ස්වභාවික වෙනවා. බලන්නකෝ පරාර්ථ චර්යාව මතු වෙනවා. බුදුරජාණන්සේගේ බුදු ගුණ හිතන්න ඒ බුද්ධ ස්වභාවයටනේ අපි එකතු වෙන්න බලන්නේ. බුදු වෙන්න නෙමෙයි. අපි දැන් අපේ ගුරුවරයා ගුරුවරයෙක් අපිට ඉන්නවනේ. මේ ගුරුවරයා නුවණින් අපි හිතන්න පටන් ගන්න, වැඩ කරන්න පටන් ගන්න. ඒතර බුද්ධානු ඒකෙන් ඇත්තටම මේ විදර්ශනාව පාවිච්චි කරන්නේ පස්සේ ස්වභාවික කරන්න තමයි සතර කමටහන් වඩන්න කියලා කියන්නේ. මොනවාද සතර කමටහන් කියන්නේ? බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි වඩනෝ. ඒක ස්වභාවික වෙනවා. එතකොට පුළුවන් තරම් ඊට පස්සේ ඒ ස්වභාවික වෙච්ච වුණාට පස්සේ ඇතුළාන්තේ යම් කිසි පාරිශුද්ධියක් මතු වෙනවා. පූර්ණ ස්වභාවිකත්වයක් නැහැ. ඊට පස්සේ ඇතුළාන්තේ පාරිශුද්ධියටපත් වුණාට පස්සේ විදර්ශනාව වඩන්න ගන්නවා. ඒ විදර්ශනාව වඩනකොට යථාභූත ඥානය කියලා එකක් මෝරනෝ. ඒ යථාභූත ඥානේ මෝරන්න යාගේ කෙලෙස් ටික සම්පූර්ණයෙන් හිතෙන් කැඩි කැඩි යනවා. සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒ සම්පූර්ණයෙන් ගැලවිලා ඒකේ උපරිම තලයට යනකොට යාට රහතන් වහන්සේ කියලා කියනවා. ඒ කාලේ ඔක හරි ලේසි. මොකද ඒ කාලේ මිනිස්සු අස්වාභාවික නැහෙනි. මිනිස්සු අස්වාභාවික නැහැ ඒ කාලේ. අපේ පින්වත්නි කෑම රටාව ඉඳලා ඉන්න හිටින තැන්වල ඉඳලා අපි පරිහරණය කරන දේවල් වල ඉඳලා අපි හොඳටම විකෘති වෙලා ඉන්නේ. අපි ප්‍රකෘති නැහැ. කාටවත් කියන්න බෑ ප්‍රකෘති කියලා. ඒක ලෝක ජනගහනය වැඩි වෙනකොටත් වෙන දෙයක්. උදාහරණයක් විදිහට ආහාර කෘතිම ආහාර වැඩි වෙලා තියෙන්නේ ලෝක ජනගහනයට අනුව ආහාර සපය ගන්න බැරි වෙනකොට.
එනම් ලෝක එනම් මතක තියාගන්න මේ ජනගහනය වැඩිවීම කියන එක පවා මිනිස්සෙගේ විකෘතියට බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඕනම තැනක පිරිහෙන්න පිරිස වැඩිවීම බලපාන බුද්ධ ශාසනය වුණත් එහෙමනේ. බුද්ධ ශාසනය කඩා වැටෙන්න බලපාන එකක් තමයි රත්ත්‍ඤ්ඤ මහත්තතා. වේපුල්ල මහත්තතා කියලා බුද්ධ ශාසනය කියනවා පිරිස වැඩි වුණාම බුද්ධ ශාසනය වැටෙනවා කියලා. ලාභ සත්කාර අපේක්ෂාවෙන් පැවිදි වුණාමත් බුද්ධ ශාසනය වැටෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට මතු කළා මේ බහුසත්‍ය මහත්තතා විවිධ දැනුම් තියෙන අය මහණ වුණාමත් ශාසනය වැටෙනවා. එක එක දැනුම තියෙන අය පැවිදි වුණාම යාලා මේකට කියන්නේ බහුසත්‍ය මහත්තතා කියලා. ලෝකෙ විවිධ දැනුම් තියෙනවනේ. ලෝකෙ දැනුම් පරාස ගොඩක් තියෙනවා. එතකොට මේ දැනුමින් එයා බුද්ධ ශාසනය ගලපන්න ගන්නවා. අමාරු වැටෙනවා එයා. දැන් හොඳටම විද්‍යාව දන්න කෙනෙක් එනවා. එතකොට විද්‍යාව දන්නම කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? මේ බුද්ධ ශාසනය ඒවා විද්‍යාවෙන් බලන්න පටන් ගන්නවා. වැඩි අනාථ කර ගන්නවා එයා. මොකද මේක විද්‍යාවෙන් මේකේ විද්‍යාව කියන්නේ වෙන එකක්. භව නිරෝධයට මේකේ විද්‍යාව කියන්නේ. වටහිර විද්‍යාව කියන්නේ මේ වෙනම කතාවක් නේ විද්‍යාව කියන්නේ. ලෝකේ විද්‍යාවල් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි වටහිර විද්‍යාවේ මේක ගලපන්න යන එක තරම් මෝඩ වැඩක් නෑ තවත්. මේක ගලපන්න බෑනේ පින්වත්නි. ඇයි? බටහිර විද්‍යාව තර්කයෙන් ගලපන එක. නිවන කියන්නේ අතක්කාවචර එකක්. ඒක නිවන තර්කයට ගෝචර නෑනේ. නිවන කියන එක තර්කයෙන් ගෝචර නෑ. නිවන් මඟ ගැන තර්ක කරන්න පුළුවන් කෙනෙකුට. නිවන කියන එක තර්කයට ගෝචර නෑ. ඒ සදාතනිකව නිවි අනේක තර්කයෙන් ගෝචර. එනිසා ඔය බටහිර විද්‍යාව රම දන්නයි බණ කියන්නේ කොහොමද අමාරු වෙටලා තියෙන විදිය දැන්? අරමයෝ ඊට පස්සේ මහන වෙනවා. ඊට පස්සේ වෙනම බිස්නස් එකකට යන්නේ. ඊට පස්සේ මේ අපිත් හිතනවා නෑ නෑ මේ කියනේ ඇත්ත ඇති. මොකද මෙයා විද්‍යාව ගැන දන්න අරවා මේව ගැන දන්න කෙනෙක් නේ කියලා අපි හිතාගෙන ඒව පස්සේ යනවා. අනාථ වෙලා යනවා. ඒ නිසා මේ කාලේ විශාල අභියෝග ගොඩක් තියෙනවා. මාර්ගඵලනක් ලබන එක පින්වත්නි අමාරු වැඩක්. මේ කාලේ මගඵල ලබනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ඔයාලට හැබැයි මාර්ගඵල ලබන්න බැරිද? පුළුවන් ලබන්න. මේ අනික දැන් ඒ විකෘතිය වැඩි වෙනකොට බුද්ධ ශාසනය ඇතුළෙත් විකෘති තත්ත්වයන් තමයි ඉස්මතු වෙන්නේ. හොඳට බලන්නකෝ පන්සල් දිහා. කොච්චර පන්සල් විකෘති වෙලාද කියලා බලන්න. ලංකාවේ තියෙන පන්සල් ගොඩාක් විකෘති වෙලා. ප්‍රතිමා පවා විකෘති වෙලා. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් කරන පුද පූජා පවා විකෘති වෙලා. හොඳටම විකෘති වෙලා. එතකොට එයා ඒ විකෘති ඇතුළේ තමයි බුද්ධ ශාසනය අහුලන්නේ. එතකොට අහුවෙන්නේ අර නිර්මල පරියාප්තියනේ. එයාට හරියන කෑල්ලක් අහුවෙන්නේ. එතකොට ඒ නිසා මේ පින්වත්නි හැම තැනම විකෘතිය තියෙන. ඔයාලා පින්වත්නි පුළුවන් තරම් ප්‍රകൃති සහගත වෙන්න, හරිම ස්වභාවික වෙන්න. ඒ ස්වභාවික වුණාට පස්සේ තමයි ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙන්නේ. ඒ ස්වභාව ධර්මයත් එක්ක එකතු වුණාට පස්සේ තමයි තමන්ගේ මේ ගැඹුරු ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්න. ඒ ප්‍රඥාව අවදි වීමෙන් තමයි අපිට ඒ ප්‍රඥාව අවදි වීම කියන්නේ විදර්ශනා ඥාන වලින් වෙන්නේ. ඊට පස්සේ යථාභූත ඥානෙ උපදිනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මිදීම ඇති වෙනවා. විමුක්තිය කියන එක සිත මිදිල යනවා කෙලෙසුන්ගේ. එතකොට යාට මේ එතකොට එයා හොන්තටම දන්නවා විකෘති වෙලා කියලා. නමුත් මුකුත් කියන්නේ නැතු ඉන්නවා පාඩුයි. එයා නික් නිමිල යනවා. ලෝකෙට අභියෝග කරන්නේ. එතකොට ඒ එහෙම කියලා දැන් ඒ බුද්ධ ශාසනයේ ස්වභාවික தത്വෙට එකතු වුණාම හරිම මානවවාදී. ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛාවක් තියෙන ලෝකෙම අවුල් වුණත් අනේ පාඩුවේ ඉන්නවා කියන්න යන්නේ. ගැටෙන්ට යන්නේ. ලෝකෙම කනපිටට යන්නේ වාඩු ඉන්නසොද්ද නැතු. ඒක හරිම ලස්සන දෙයක් ඇත්තටම මේ බුද්ධ ශාසනේ. ඒ ස්වභාවික වීම කියන එක ඇතුළෙමයි ප්‍රඥාව අවදි වෙන්න තියෙන්නේ. ස්වභාවික නැතු ඔගොල්ලෝ මේ විකෘති ඇතුළෙම නම් ඉන්නේ. පින්වත්නි ඔය පින්තුන්ලාට සත්‍ය අවබෝධ කරා යන්න බැහැ ඇත්තටම. මේ අමානිවන කියන එක ස්වභාව ධර්මයට අයිති එකක්. ඒ නිසා ඒකනේ ධර්මයේ හැම කාලෙම තියෙන්නේ. ධර්මයේ මැරෙන්නේ නැහෙනේ කවදාවත්. අපේ ඇතුලේ ධර්මයේ මිය යන එක වෙන කතාවක්. නමුත් ධර්මයේ කියන එක මැරෙන්නේ නැහෙනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කොහොමද පින්වත් මහණෙනි මේ ලෝකයේ මම කරන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන කොහොමද මම මහණෙනි ලෝකේ කරන්නේ පරණ නගරයක් නටඹුන් හොය හොය මතු කරනවා වගේ මම කරන්නේ යට ගියපු ඒ කියන්නේ මතු වෙලා නැහැ ධර්මයේ යට ගිහින් තියෙනවා. ඒක මතු කරලා දක්වන එක මේ ධර්මයේ උරුමකරුවා මම නෙමෙයි ස්වභාවිකයි. බුදුරජාණන් වහන්සේ උරුමකාරී කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ධර්ම පරණ නගරයක් නටමුන් හොය හොය මතු කරන එක පරණ නගරයක යට ගිහින් තියෙන. ඒ නටමුන් හරහා පැරණි නගරයක් මතු කරන්න යම්සේද මම මේ ධර්මයේ කියලා ඒකයි කළේ කියලා. ඒ කියන්නේ එහෙමනම් මේ බුද්ධ ශාසනේ බා මේ ධර්මයේ උරුමක් කරුවා වෙන්නේ භාග්‍යතුන් හස්සේ නෙමෙයි. භාග්‍යතුන් හස්සේ මේ ධර්මයේ ඉස්මතු කරපු එකයි කරේ. එහෙනම් ඉස්මතු කරාන ධර්මයේ තිබිලානේ. එහෙනම් මේ ස්වභාවිකත්වය ඇතුලේ ධර්මයේ තියෙනවා. ඒ ස්වභාවිකත්වය ඇතුලේ තියෙන ධර්මයේ පරමාර්ථ වශයෙන් Tamanට ආරෝපණය කරලා බලනකොට Taman ස්වභාවික වෙනවා. හරිම ලස්සන දෙයක් පින්වත්නි. ඒකට අපිට වැඩ කරන්න වැඩි වෙලා තියෙනවා මේ කාලේ භාවනා හිම කරලා. ඒ නිසා ඔය ස්වභාවික වීම පිණිසමයි සතර කමඨහන් වඩන්නේ. ඒවට කියන්නේ චතුරාරක්ක භාවනා කියලා. ආරක්ෂක භාවනා. එතකොට ඒක ඇතුළේනේ බලන්න බුද්ධානුස්සතිය වඩනකොට යම් කෙනෙකුට හොඳට බලන්න බුද්ධානුස්සතිය වඩනකොට අර බුදුරජාණන්සේගේ ආවේනික தত্ত্বයට මගේ ඇතුළ ලැහැස්ති වෙනවා. දැන් අරහන් කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලෝකයේ කෙරෙහි නොඇලුණු කෙනෙක්, නොගැටුණු කෙනෙක්, මුලා නොවුණු කෙනෙක්, තණ්හා නොකරපු කෙනෙක්. අන් ස්වභාවික නැද්ද? ඒ කියන්නේ බුදුරජාණන් ලෝකේ මුණ ගැහෙනවා, අරමුණු හම්බ වෙනවා. ඒ අරමුණු ඇලින්නෙත් නැත්තම්, ගැටෙන්නෙත් නැත්තම් හරිම ස්වභාවිකයිනේ. හරිම ස්වභාවිකයි. ඇලින්නෙත් නැත්තම් ගැටෙන්නෙත්. දැන් අපි ඇලිනවනේ. දැන් බලන්න ගස්කොලන් ඇලින්නේ නැහැ නේ මොකටවත්. ගැටෙන්නෙත් නැහැ. මේ ගහ යන්ටට යන ඕන මිනිහෙකුට හෙවණ දෙනවා. බෑ බෑ හෙවණ දෙන්න බෑ. ඔයා අසත්පුරුෂයෙක් කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කොච්චර ස්වභාවිකයිද බලන්න. බලන්න බුදුරජාණන් වහන්සේ ගහක් වගේනේ කියන්නේ. අරමුණු කෙරෙහි නොඇලුණු කෙනෙක්. ඇලිලා නැහැ. නොගැටුණු කෙනෙක්. ඒ වගේ ගැටුමකුත් නැහැ. බුලා වෙලත් නැහැ. ලෝකෙ තණ්හා උපදින්නෙත් නැහැ. තණ්හා උපදින්නේ නැහැ. එතකොට තණ්හා උපදින්නේ නැත්තම්? එතකොට තණ්හා උපදින්නේ නැත්තම් ඒක තමයි ස්වභාවිකත්වය. අර ස්වභාවිකත්වය ගැන කියලා දෙන්න තමයි ඇත්තටම බුද්ධානුස්සතිය වඩන්නේ. ඒක ඇතුලේ ස්වභාවිකත්වයට ආසාවක් උපදිනවා, තණ්හාවක් උපදිනවා, ස්වභාවිකත්වයට කැමැත්තක් උපදිනවා යගේ හිතේ. බුද්ධානුස්සතියෙන් ඒක කෙරෙන්නේ. සම්මා සම්බුද්ධ වෙනසේක. මොකද්ද සම්මා සම්බුද්ධ කියන්නේ? බුදුරජාණන්සේ දැන් අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ බුදුගුණ නමයක් තියෙනෝනේ. ඇයි සම්මා සම්බුද්ධයි කියන්නේ? සම්මා සම්බුද්ධයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතුව චතුරාරි සත්‍ය කියලා එකක් ඉස්මතු කළා. ඊට පස්සේ උන්වහන්සේ අවබෝධ කළා. මේ ලෝකයේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක්. මේ ඇතිවීම නැතිවීම පදනම් කරගෙන ඇතිවීම ඇති වෙලා නැති වෙලා යන ලෝකයට යා තණ්හා කරන ප්‍රමාණයට දුක මෝරනවා. දුකේ සමුදයයි නිරෝධයයි පෙන්වුවා. ඉතින් අපි බලෙන් තණ්හා කරන්න ගියාමනේ දුක ඇති වෙන්නේ. ස්වභාව ධර්මී කවදාවත් හඬා වැටෙන්නේ නැහැ නේ. වැළපෙන්නේ නැහැ නේ. මේ ගලාගෙන යන ජලයේ හඬා වැටෙන්නේ නැහැ නේ. ගහමදාම ගලනවා. මිනිසු මලමූත්‍රාත් පහ කරනවා. ඊට පස්සේ මේ ජරාවත් හොදලා ඕන දෙයක් හොදලා ගලාගෙන යනවා. හැමදාම ගලනවා. කම්පනයක් නැහනේ. ස්වභාවිකයිනේ. එතකොට දැන් මේ ස්වභාවික නැවුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ඇති වෙන නැති වෙන එක, ලෝකේ ඇති වෙන නැති වෙන එක රිද්මය. සූර්යා නැගීගෙන එනවා, බැසගෙන යනවා. හමාගෙන ඉන්න සුළඟ වසඟේ තියාගන්න බෑ, හමාගෙන යනවා. ලෝකෙ මේ හටගෙන ඇති වෙලා නැති වෙලා යනවා. ඒක ලෝකේ ස්වභාව ධර්මයට අයිති එකක්. එකම ගඟක් දෙවරක් බලන්න බෑ. ඇයි? ගලනවා, හැම වෙලාවකම ගලනවා. ඒ වගේ මේ සිතට සිතුවිලි ගලන්න ගලන්න පරණ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. හැමදාම ගඟක් ගලනවා වගේ මේ සිතෙත් සිතුවිලි ගලනවා. ගඟේ කතාවයි සිතේ කතාවයි දෙකම එකක් නේ පින්වත්නි. නමුත් අපිට මේ ගඟ ගැන තණ්හාවක් උපදින්නේ. මේ සිත ගැන, සිතුවිලි ගැන, මම සිතන විදිය ගැන මට තණ්හාවක් උපදිනවා. අස්වාභාවිකයිනේ. නමුත් ගඟ ගලනවා වගේ මේ හිතට නොඑක් සිතුවිලි ගලනවා. ඒ සිතුවිලි ඔක්කොම අරමුණු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ගඟත් ගල්පරවල හැපි හැපි යනවා වගේ හිටි ගමන් අමනාප විදියට සිතුවිලි ගලනවා. හිටි ගමන් මනාප සිතු ගඟත් එහෙමනේ. පහසුවෙනුත් ගලනවා සමහර තැන්වල. සමහර තැන්වල අපහසුවෙන් ගලන්නේ. ගල්පරවල හැප්පි හැප්පි ගලන්නේ. ඒ ගල්පරවල හැප්පෙන්න හැප්පෙන්න ඒ හැප්පෙන තැන පීඩාව වැඩි වෙනවා. අපි තුල දෝමනස්සේ ඇති වෙනකොට ඒ දෝමනස්ස සාගතෝ පීඩාවක් ඇතුලේ නිර්මාණය වෙනවා. බඩපතල චිත්තාවේග ඇති වෙනවා. එතකොට මේ ගඟක කතාවයි සිතේ කතාවයි දෙකම එකම කතාවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ නිරෝධාරිය සත්‍ය මේ දුක සමුදයයි නිරෝධයයි පෙන්වුවා. මේ ඇතිවීම නැතිවීම පෙන්වුවා. ඇති වෙන නැති වෙන කම නිසා තණ්හා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ ස්වභාවිකයිනේ. සම්මා සම්බුද්ධ කියන්නේ ස්වභාවිකත්වයනේ. ලංකාවේ මිනිසුන්ට මොකක්වත් තේරෙන්නේ නැහැ. හැමදාම බුදුපාන තියලා ඉතිපිසෝ භගව අරහත් සම්මා සම්බුද්ධ කියලා පැත්තකට වෙනවා. මේ බුදුරජාණන්සේගේ කතාව ස්වභාව අනික මතක තියාගන්න, මේ ධර්මයේ ඇහෙන්නේ බොහොම පොඩි කාලයයි. තව ටික කාලයෙන් හැදෙන්නේ. දැන් අපට පේනවනේ, දැන් අපට පේනවා කොයි වෙලාවෙත් කරන්නේ මොකද්ද? තමන්ගේ ආයතන හදනවා. අනේ මේ කාලේ හොඳටම ඇති ආයතන හැදුවා පින්වත්නි. ඔය හැදිච්ච ආයතන හොඳටම ඇති. ලංකාවේ එක සමහර සංස්ථා තියෙනවා හැමදාම හදනික කරන්නේ ඒගොල්ලෝ. මේ මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. මේ පින්වත්නි හොඳට මතක තියාගන්න, මේ ධර්මයක් දියුණු කරන එකයි ශ්‍රේෂ්ඨ දේ බුද්ධ ශාසනයේ නාමයෙන්. ඉදිකිරීම සුන්දර දෙයක් නෙමෙයි. ඉදිකිරීම සල්ලි තියෙන මිනිස්සුෙකුට කරන්න පුළුවන්. මට මතකයි අර පස්සේ කාලේ පැවිදි වෙච්ච දැන් කෙනෙක් ඉන්නවා, අර මීඩියා එක වැඩ කරලා හැමදාම හදනවා. එයාගේ වැඩි හදන එක අපරාධි මහණ උනේ. මේ අවුරුදු 30 ගානකට දුක දෙ මනුස්සය මහණ උනේ. දැන් මේ කාලේ අවුරුදු 30 ගානකින් දුක මම 40 විතර පැවිදි උනේ. පිළිවෙත් පුරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න පව්කල් ලොකු සෑයක. දැන් ආයෙ එකතු කරනවා ධාතු මන්දිර හදන්න කියලා. අනේ පින්වත්නි, මේ ලංකාවේ ධාතු මන්දිර හොඳටම ඇති. ඊට පස්සේ යාට නිවන් මඟ කියලා හිතුනේ මොකද්ද? ඉඩමක් අරගෙන බිල්ඩින් ටික හදන එක. බලන්න කොච්චර මාරයා ගහලාද යාට. මාරයා කොයිතරම් අභියෝග කරලාද. ඒ නිසා මේ කාලේ අමාරුයි පිළිවෙත් පුරන්න. ඇත්තට මේ ඒ අයට ඒවට උදව් කරන අය උදව් කරන්න, ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම ඒවා දැන් ලංකාවේ හොඳටම ඇති. ඒවා ටික කාලෙකින් යට යනවා. බොහොම පොඩි කාලෙකින් ඒවා යට යනවා. ලොකුවට මට මේ මත කාලේ කිව්වා එක මහත්තෙක් ඇවිල්ලා, මේ ලංකාවේ නම ගියපු ස්වාමීන් වහන්සේ නමක්ගේ ආයතනය දැන් අන්න ගරා වැටිලා මොන හරි වැඩසටහනක් කරලා දෙන්න බැරිද කියලා මගෙන්. මං කෝ අපෝ, මං ඔයාලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ගරා වැටිලා මිනිස්සු එන්නේ යන්නේ නැල්ලු. එක එක අර දේශපාලන මතවාද වලට හේතු වුණාට පස්සේ ඒ කාලෙට කරගන්න පුළුවන්නේ මිනිසුත් ලං වෙනවනේ. ඊට පස්සේ කොහොමාරි රාජ්‍ය අනුග්‍රහයත් ඇතු ඕන හැදුවා. දැන් කිසි කෙනෙක් යන්නේ නැල්ලු. බැරිද වැඩසටහනක් කරලා මේ එතන නගා සිටුවන වැඩ කරන්න බැරිද ස්වාමීන් වහන්සේ කියලා. මං කෝ මං ඔයාලට සම්බන්ධ නැහැ කියලා. එතකොට ඒක තමයි ස්වභාවය. බිල්ඩින් එහෙම වෙනවා, ගොඩනැගිලි වලට ඒක වෙනවා. ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ස්වභාවික වෙලා නිවිල යන්න බලන්න. අනුරාධපුරේ කොලෝ මහ ප්‍රසාද එහෙමද? පින්නත්නි මහල් ගානක් උසට දුඩු කැමුණු රජුරු සංඝයාට විනය කර්ම කරන්න හදපු පොය ගේනේ කෝ අදන් ගල් කණු තියෙනවා. දැන් මම පෞද්ගල තිස්සමහාරාම සෑහෙට ගියා පෙරේද බණට. විශාල සෙනගක් ඇවිල්ලා හිටියා දේශනාවට. අනේ ස්වාමීන් වහන්සේලා ඒ සෑයේ පරිස්සම් කරගන්න ප්‍රතිසංස්කරණය කරගන්න ගොඩාක් මහන්සි වෙලා. ඒ කාලේ හදාපු සෑය සතර මහා ධාතු කිපෙනවා. බාහිර සතර මහා ධාතුවත් හැප්පෙනවා. ඒක නවත්තන්න බෑ. මේ දවස්වල අකුණු ගහනකොට චූඩාමානික ගැලවිගල යනවා. ඒක හැටිනේ ස්වභාව ධර්මය. අනේ මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යයක් නැහැනේ. අර ඇයි ඔය චූඩාමාණික ගැලවිලා ගියේ? ඇයි ඔය අකුණු සන්නායකයක් ගැවුවේ ඔකට? බාහිර සතර මහා ධාතු කිපෙනවනේ. ඉතින් අකුණු සන්නායකයක් ගන්න නැතුව මොනව කරන්නද? අභ්‍යන්තර සතර මහා ධාතුවත් කිපෙනවා නම් බාහිර සතර මහා ධාතු ගැන මොන කතාවද? බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාණ්ඩ කිට්ට වෙනකොට ලේ අතිසාරයේ හැදුණා නම් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු සෑය දුර්වල වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? මේ බුද්ධ ශාසනය ආශ්චර්ය කියලා එකක් බලාපොරොත්තු වෙන්න එපා. බුද්ධ ශාසනය ස්වභාවිකත්වයේ බලාපොරොත්තු වෙන. ස්වභාවිකත්වය මොකද්ද? ඇති වෙන, හටගෙන, නිරුද්ධ වෙන ලෝකයක්. ඇති වෙන, නැති වෙන ලෝකයක්. ඒක මේ ලෝකේ හටගත් කුටෝම වළංගුයි. ඒක මේ බුද්ධ ශාසනයටත් වළංගුයි පින්වත්නි. ඒකයි මාර්ගඵලලාභින් අද නැති වෙලා තියෙන්නේ, අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මතක තියාගෙන මේ ස්වභාව ධර්මයේ කතාව තේරුම්. එතකොට අතන මෙතන ගැටුමකුත් නැහෙනේ. එතකොට කවුරුවත් චෝදනා කරන්නෙත් නැහෙනේ. මේ බුද්ධ ශාසනයේ අමුතු ආශ්චර්යයක් තියෙනවා නම් ඇයි ඔය විදියට වෙලා තියෙන්නේ? එහෙම එකක් නෙයි. ස්වභාවිකයිනේ. එතකොට මේ පටවිධාතුවට එකතු වෙලා යනවා. ඉතින් මොනවා කරන්නද? ආපෝධාතුවට එකතු වෙලා යනවා. ස්වභාවිකයිනේ. දැන් ඒකනේ ස්වභාවික නිසානේ මේ අපි මැරුණාට පස්සේ මේ පස් වලට යට වුණාට පස්සේ ටික දවසකින් හොයන්න බෑනේ. ඇයි? පස්වලටම එකතු වෙලා ගිහින් අපි වෙනස් නෑ. ස්වභාවිකයි. ඒ අවාසනාවකට ලෝකේ මිනිසුන්ට මේ ස්වභාවිකත්වය තේරෙන්නේ නෑ පින්නොත්නි. ඒක අවාසනාවට වෙච්ච එකක්. ඒ මේ ඇත්තට මේ ස්වභාවිකත්වේ එහෙනම් මතක තියාගෙන මම මේ ටික ඔක්කොම කිව්වේ ස්වභාවිකත්වය ඇතුලේ තමයි මාර්ගඵල ලබන්නේ. දැන් විජ්ජාචරණ සම්පන්නයි කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ස්වභාවිකත්වයේ උපරිම තලයේ අඳුන ගන්නවා. දිබ්බ චක්කු ඥාණයෙන් ඇහැට පේන්නේ නැති ඒවා පවා ලෝකෙ සිද්ධ වෙන සංසිද්ධිය දකිනවා. දිබ්බ සෝත ඥාණයෙන් මේ ලෝකෙ අපිට කනට ඇහෙන ටිකනේ අපි විශ්වාස කරන්නේ. කනට ඇහෙන්නේ නැති ඒවා මේ ස්වභාව ධර්මී තියෙනවා. ඒවා අපි හිතන්නේ නැහැ කියලා. මේ කනට ඇහෙන්නේ නැති සද්ද තියෙනවා ස්වභාව ධර්මී. දිබ්බ සෝත ඥාණය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ මේ කනට ඇහෙන ටික විතරනේ අපි පිළිගන්නේ. ඇහෙන්නේ නැති ඒවා අපි පිළිගන්නේ නැහැනේ. අපේ කනේ පරාසයක් තියෙනවනේ ඇහෙන සීමාවක්. ඉතින් අපි හිතනවනම් මේ අපිට ඇහෙන ටික තමයි ඔක්කොම ඇත්ත කියලා. ඒක මොනතරම් ප්‍රෝඩාවක්ද පින්වත්නි. ඇහෙන්නේ නැති ගොඩාක් ඒවා තියෙනවා. ඇහෙන්නේ නැති ගොඩාක් අමනුෂ්‍යයන් ඉන්නවා. ඒගොල්ලන්ට අපිට කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් ඒ කියන්නේ ස්වභාවිකත්වයේ කියන්නේ නම් මේ ඉන්ද්‍රිය මට්ටමේ ටික විතරක් නෙමෙයි. ස්වභාව ධර්මයේ තියෙනවා අතීන්ද්‍රිය මට්ටමේ ඒවා ටික. මේ අපි ඉන්න තත්ත්වේ පවා අමනුෂ්‍යයෝ ඉන්නවා. ඇහැට පේන්නේ නැති. ඉතින් බටහිර විද්‍යාවෙන් බැලුවට පස්සේ පරිේශනාගාරයේ කමනුස්සීක් ගැන පරිේශන කොහෙවත් කෙරෙලා නැහනේ. එතකොට ඉතින් කියනවා ඔවා බොරු ඔයවා මේ පස්සේ හදාගත්තේ වා කියලා. ඒ අර ඒ ස්වභාවික නැති වුණාට පස්සේ යා පිළිගන්නේ මතක තියාගන්න ස්වභාවික නැති වෙන්න හරි උද්දච්චයි මේ මිනිස්සු. හරි මාන්නක්කාරයි. පිළිගන්නේ තමන්ගේ ටික විතරයි. ඊට පස්සේ මීඩියා එකට ඇවිල්ලා වාද කරගන්නවා ගිහියෝයි පැවිද්දෝයි ඔක්කොම එකතු වෙලා. මහා අනවශ්‍ය ප්‍රශ්නයක්. ඇයි මේ පිළිගන්නේ ඇස්මට්ට මේ ටික විතරයි. කන මට්ටමේ ටික විතරයි. පින්වත්නි කනට ඇහෙන්නේ නැති කොච්චර ඛේදවාචක ලෝකේ තියෙනවද? කනට ඇහෙන්නේ නැති සමහර අමුතු ඛේදවාචක තියෙනවා ලෝකේ. ඒවා බුදුරජාණන් වහන්සේ සාක්ෂි සහිතව පැහැදිලි කරගත්ත ඉන්ද්‍රිය අර විද්‍යාචරණ සම්පන්න ගුණෙන්. එක තැනක අර මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මම අභිඥාපාදක සමාපatti නැගිටලා ඉනකොට මහා භයානක අමනුස්සෙක් දැක්කා. මොන වගේද? ඔය මෛත්‍රී සමාධිය හොඳට ප්‍රගුණ වෙනකොට පේන්න ගන්නවා. මෛත්‍රී භාවනාව හොඳට කරගෙන යනකොට පේන්න ගන්නවා. සමහරට විකෘති රූප පේන්න ගන්නවා. ඒ වෙලෙදි කාලයක් කරනකොට බය හිතෙන්නෙත් නෑ ඒකට. අර මෛත්‍රිය වඩ아가ගෙන යනකොට එහැට පේන්නේ නැති ජීව ඒවා මානසික තත්ත්ව නෙමෙයි. එහෙමයි ඉන්නවා මේ ලෝකේ. එකම දේ තමයි අපි දන්නේ එහෙමයි ඉන්නවා කියලා. එච්චර අපි අස්වාභාවිකයි. එතකොට දැන් ඒ අමනුස්සයා ගැන අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේ එයා ඇට සැකිල්ලක් වගේ එයාගේ මේ මස් ඇදලි එළියට ඇවිල්ලා තියෙනවා ගිජුලිහිනියෝ වගේ සත්තු ටිකක් එයාට කොට කොට යනවා එයා කෑග ගහදුවනවා එච්චරයි ස්වාමීනි මන් දැක්කේ. එතකොට බුදුරජාණන් වහන්සේකට මද හිනාවක් පාලෙකෝ මහණෙනි මම බුදුඩ මුල් කාලෙත් ඔය අමනුස්සයා දැක්කා කියනවා. එයා මේ ආරාම සංකීර්ණය ඇසුරු කරගෙන ඉන්නවා මම බුදුඩ මුල් කාලෙත් දැක්කා කියනවා. හැබැයි මං කාටවත් කිව්වේ නැහැ කියනවා මං ඕක කිව්වනම් මට සාක්ෂි තිබ්බේ නැහැ දකිනවා මේ මොග්ගල්ලාන අද ඉන්න නිසා මං ඔයාලට මේ කතාව කියන්නේ කියනවා. එහෙනම් ඒ කාලෙත් මේක පිළිගත්තේ නැති අය හිටියා. නමුත් ඇත්තටම ඒක පිළිගන්නේ නැත්නම් කවදාවත් ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති ජීවීන් ඉන්නවා කියලා පිළිගත්තේ නැත්නම් කවදාකවත් ඔයාලට සෝවන් වෙන්න බෑ. ඇයි මං එහෙම කියන්නේ? දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒක නැත්නම් මුකුත්ම කරන්න බෑ. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය එක තැනක තියෙනවා අත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්තු ඉන්නවා කියලා පිළිගන්න එක දසවස්තුෙන් එකක්. 10න් එකක්. ඒ 10ෙම නැත්තම් සම්මාදිට්ඨිය මූලික සම්මාදිට්ඨිය මෝරන්නේ. විදර්ශනා සම්මාදිට්ඨිය කියන්නේ මොන කතාවද? එහෙනම් එහෙනම් මතක තියාගන්න ලෝකේ දියුණු වෙන්න මගඵලලාභින් අඩු වෙනවා. ඇයි? ලෝකේ දියුණුව කියන්නේ සම්මාදිට්ඨියට අවකාශය නෙමෙයි. මානව ගුණධර්ම වලට අවකාශය නෑ. මානව ගුණධර්ම වලට අවකාශය නැහැ. ඒ භෞතිකත්වයේ ඇතුළේ විතරනේ කියවන්නේ. ඒතකොට මේගොල්ලෝ භෞතිකත්වයේ ඇතුළේ මේ එක එක දේවල් දිනු කරනවා. දැන් මම දැක්ක පහුගිය කාලේ මේ මම හිතන්නේ කොහේ හරි රටක යුරෝපේ වෙන්න ඕන. මම දන්නේ නැහැ කොහෙද එක්සත් රාජධානියද කොහෙද කියලා මේ පාර්ලිමේන්තුවේ පහුගිය සම්මත කරගත්තා මේ කෙනෙක්ව මේ හොඳ වයසට ගියාට පස්සේ යා කැමති නම් එයාට මැරෙන්න වෙන්නත් කරන්න පුළුවන්. ඒක ස්වභාවික නෑනේ. අස්වාභාවිකයිනේ. ওই රටවල් හේදිලා යනවා එක වෙලාවක පින්නත් 2035 විතර වෙනකොට බලන්නකො. හේදිලා යනවා. ඇයි ස්වභාව ධර්මයේත් එක ගැටිලා ඒක තමයි ස්වභාව ධර්මයේ හැම වෙලාවකම අලුත් වෙන්න උත්සාහ කරන්නේ. මේ කොවිඩ් වගේ වසංගත වලින් පවා ඒ ස්වභාවිකත්වයේ තමයි පේන්නේ. ওই සමහර රටවල් බලන්නකො හේදිලා යනවා. අපි යාන්තම් රැකෙන්නේ ධර්මයේ නිසා. හොඳට මතක තියාගන්න. කොවිඩ් වලින් ඉතාලියට එහෙම වෙනකොට ඉතාලියෙම යනකොට ඉතාලිය තාම දිනුනු බෙහෙත් තියෙන්නේ. අපේ මේ ලංකාවටම තියෙන්නේ ICU බෙඩ් 500ක් 600ක්ද කොහෙද? හරිද? ඒ රටවල් එහෙම නැහැ. නමුත් ඒගොල්ලන්ට පාලනය කරගන්න බැරි වුණා. ඒ මතකයි මේ කොවිඩ් මෙහෙට එන්න ලෑස්ති වෙනකොට මෙහෙ එතකොට රෝගීන් වාර්තා වෙලා නැහැ. ඒක චීන කාන්තාවක්ද කොයිද විතරයි වාර්තා වෙලා හිටියේ. එතකොට මේ මිනිස්සෙක් ලංකාවේ කෙනෙක් අඬාඬිකුවා මේ මේ ඉතාලිය වල මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ලංකාවට ආවොත් නම් ලංකාව මැරෙනවා කියලා. අපි දැනගෙන හිටියා ලංකාව මැරෙන්නේ නැහැ කියලා. ඇයි? ලංකාවේ මිනිස්සු ස්වභාවිකයි ගොඩක්. බුද්ධ ශාසනය ඇතුලේ ඉන්නේ. ඒගොල්ල හරි ස්වභාවිකයි. නමුත් අපිට මගඵල ලබන්න තරම් අපේ ස්වභාවිකත්වයේ මිය දෙමින් තියෙන්නේද? ඒ නිසා ඔයාලට පින්වත්නි පුළුවන් තරම් ස්වභාවික වෙන්න තියෙන්නේ. ඒ ස්වභාවිකත්වයේ ඇතුලේ ස්වභාව හැමතැනම සාධාරණ නැහැ. ස්වභාව ධර්මී අපි බැලු බැලමට සාධාරණ නැහැ. අපිට හැමෝටම සාධාරණයක් කරන්න බෑ. දැන් අපි හිතන්නේ ස්වභාව ඇත්තටම දැන් හැමතැනම සාධාරණයක් කරන්න බෑ. මොකද හැමෝගෙම කර්මයේනේ හැසිරෙන්නේ. දැන් අපි හිතනවා නම් හරක් නිදහස් කරන්නම කියලා. අනී පව් හරක් නිදහස් කරන්න ඕන කියලා. අප මේ ස්වභාවිකත්වය ඉන්නේ අපි තුල. අපිට ඒක කරන්න බෑ. අපි හිතනවා නම් මාළුවෝ නිදහස් කරන්න ඕන කියලා අපිට හිතෙනවා. කරන්න බෑ ඒක. ඇයි? මේ ස්වභාවිකත්වයට අයිති දෙයක් තමයි ඒ කෙනාගේ ඇතුලේ හැසිරෙන කර්ම ශක්තිය. ස්වභාව ධර්මයටම අයිති කෑල්ලක් තමයි කර්මය කියන එක. එයාට අනුරූපීව තමයි මේ කර්ම විපාක ලැබිලා තියෙන්නේ. ඒ නිසා හැමතැනම අපිට සාධාරණී කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? පුළුවන් තරම් මෙහෙන් නික්මෙන්න බලන්න. මෙහි ආයෙත් නැති මට්ටමටම නිවෙන්න බලන්න. ඒ නිවෙනකේ පළවෙනින් ඔය පින්තුන්ලා කරගන්න ඕන දේ තමයි සක්කාය දිට්ඨි දුරු කරන එක. මමායනේ අයින් කරලා දාන එක. ඉතින් මමායනේ අයින් කිරීමෙන් තමයි ස්වභාව ධර්මයේ අඬබෙරේ පටන් ගන්න. එතකොට මේ ස්වභාවික වී ඇත්තටම නිවන කියන්නේ අතිශය ස්වභාවික වීම. ඒ නිසා පින්වත්නි මේවා කොච්චර තේරෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඔය බුද්ධානුස්සතිය වඩන්න වඩන්න ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ස්වභාවික වෙනවා. බුද්ධානුස්සතිය වැඩුව කියලා කවුරුවත් සෝවාන් වෙන්නේ නැහැ. අර ස්වභාවික වෙන්න වෙන්න ප්‍රඥාවට හිත අවකාශයේ අස්වාභාවික වීමෙන් ප්‍රඥාව වැහිලා තියෙන්නේ. ස්වභාවික වෙන්න වෙන්න ප්‍රඥාව උඩට එනවා. ඊට පස්සේ ප්‍රඥාව වඩන්න ගන්නකොට ඥානය කියන එක මෝරනවා. යථාභූත ඥානෙ මෝරණකොට නිබ්බිදාවක් මේ ලෝකයේ ගැන කලකිරීමක් ඇති වෙනවා. ජීවිතය ගැනවත් මිනිස්සු ගැනවත් ඥාති මේ ඉපදෙමින් මැරෙමින් යන මහා ගෝර සංසාරයේ ගැන කලකිරීමක් ඇති වෙනවා. කලකිරෙනකොට නිබ්බිදා විරාග නුවල්මක් ඇති වෙනවා හිතේ. දැන් අද ඇලිලා ඉන්නේ ලෝකේට ඇලිලා ඉන්නේ යන යන තැන ඇලෙනවා නේ අපේ සිත පින්වත්නි. ගිය ගිය තැන ඇලෙනවා. ඇලින්නේ අපේ සිත විමුක්ති. එතකොට පින්වත්නි අපි මේ තුන් භවයෙන් සිත මිදෙනවා. මිදුනම ආයි උපදින්නේ නැහැ. මේ ඔක්කොම කර්මයේ ඉපදිච්ච නිසානේ පින්වත්. ඉන්නේ වායසට යන්නේ, දිරන්නේ, අඬන්නේ, ඔක්කොම කරන්නේ, දරුවෝ නලවන්න වෙලා, පොවන්න වෙලා තියෙන්නේ, කවන්න වෙලා තියෙන්නේ, නාවන්න වෙලා තියෙන්නේ, අන්දන්න වෙලා තියෙන්නේ, උගන්නන්න වෙලා මේ ඔක්කොම උපන් නිසානේ පින්වත්නි. මේක මහ මොන දුකක්ද බලන්නකෝ. ඉපදිච්චකම ඇතුලේ මොන සානම් මහ පීඩාකාරී තත්වයක්ද තියෙන්නේ කියලා බලන්න පින්වත්නි. ඒක මහ විඩාබර එකක්, මහ පීඩාකාරී එකක් ඒක. ඒ නිසා මේ පීඩාවෙන් වහාම මිදෙන්න නම් අපිට තියෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයට එකතු වෙන එක. ධර්මයට එකතු වෙන්න බැරි අපි අස්වාභාවික වෙලා. ලෝකේ කෘතීම කෑම වැඩි වෙනවා කියන්නේ ධර්මයට එකතු වෙන්න තියෙන අවකාශය අඩුයි කියන එක. කෘතීම වැඩ අපිට වැඩි වෙලා කියන්නේ ධර්මයට අවකාශය අඩුයි කියන එක. ලෝකේ කෘතීම වෙන්න ධර්මයේ නැහැ. ධර්මයක් නැහැ. එතකොට මේ ලෝකේ කෘතීම වෙන්න මොකද? බුද්ධ ශාසනය කවදාවත් ලෝකෙට අභියෝග කරන්නේ නැහැ. දැන් බුද්ධානුස්සතිය ගාවට කමඨාන කියන්නේ බුද්ධානුස්සතිය ගාවට සතර කමඨාන කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය වඩනකොට පුදුම ස්වභාවිකයිනේ. මටත් මෛත්‍රිය වඩනවා, වටේ ඉන්න අයටත් මෛත්‍රිය වඩනවා. ඔක්කොම එකම විදියට පේනවා. අපිට දැන් නිකන් ඇස් අරගෙන ඔය ඉන්නකොට පේන්නේ නැහනේ. අපිට වටිනාකම් පේන්නේ අපේ ගෙදරයි, හාල්ලපු ගෙදරයි. ඒ අය කිරිවතින්නේ නෑ. අපි මෛත්‍රිය වඩනකොට ඔක්කොටම මෛත්‍රිය වඩනවා. අවට සිටින සියලු සත්වයෝ, ගමේ ඉන්න අය, රටේ ඉන්න පක්ෂපාට ભેද මොකක්වත් නැහනේ. හරි ස්වභාවිකයි නී පින්නත්නි. මෛත්‍රිය කියන්නේ ස්වභාවිකත්වයට එකතු කරන රිද්මය නී පින්නත්නි. අසුභේ වඩනකොට දැන් අපේ සිත ඇතුලේ සුභාරම්මණයක් තමයි තියෙන්නේ. අහුවෙන ඔක්කොම සුභාරම්මණයෙන් පිළිගන්නවා. සුභයි කියලා පිළිගත්තට පස්සේ ඒ සුභ වශයෙන් පිළිගත්ත ලෝකේ නඩත්තු කරන්න පටන් ගන්නවා. පරිස්සම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ සුබ වශයෙන් අල්ලගත් එක ඇතුලේ තමන්ගේ වසඟේ පවත්ව ගන්න කියලා හිතාන සිතින් සැලසුම් කරනවා, කතා කරනවා ඒ ගැන. නමුත් ලෝකයේ සුභාරම්මණයෙන් අල්ලගත් ඔක්කොම කඩාගෙන වැටෙන වෙලාවක ඒ කඩාගෙන වැටෙන වැළපෙනවා, සෝසුසුම් හෙලනවා, කෑ ගහනවා. එතකොට එහෙම වෙන්නේ ඇයි අපිට? එහෙම වෙන්නේ පින්වත්නි, ලෝකේ සුභාරම්මණයෙන් විතරයි, සුභ වශයෙන් විතරයි බලන්න පුළුවන්. අසුභයි කියලා බලන්න අපිට හුරු කරලා නැහැ. සුභ වශයෙන් අසුභයි කියන එකේ අර්ථය මොකද්ද? සුභ වශයෙන් ලෝකේ ගණ්ඩ නැහැ කියන එකනේ. මනාප වශයෙන්ම ලෝකේ ගණ්ඩ නැහැ, ලෝකේ අමනාපකමක් තියෙනවා කියලානේ. මනාප අමනාප දෙකම ලෝකෙටයි. නමුත් අපිට උගන්නලා නැහැනේ පොඩි කාලේ ඉඳලම. අපිට පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ මනාපේව අල්ලගන්න, අමනාපේව අල්ලගන්න එපා. අමනාපේව ගැන කතා කරන්නවත් කැමති නැහැ. අප්‍රිය අමනාපේව ගැන කතා කරන්නම කැමති නැහැ. ප්‍රියමනාපේව විතරයි අපිට උගන්වන්නේ. ප්‍රියමනාප තැන්වල ඉඳ විතරයි. නමුත් ප්‍රියමනාප ලෝකයක් විතරද අපිට හම්බ වෙන්නේ? සමහරට විවාහ වෙලා යන දරුවට අප්‍රිය අමනාප ලෝකයක් ඇතුලේ මැරෙනකන් ඉඳ වෙන්නේ. එයාට ඒක උගන්වලා තිබ්බනම් මේ ප්‍රියමනාපකමත් අප්‍රියමනාපකමත් මේ දෙකම ලෝකෙට අයිති. මේ දෙකම ලෝකෙට අයි. ඒ ප්‍රියමනාප අප්‍රියමනාප වශයෙන් මට ලෝකෙට එකතු වෙලා ඉන්න වෙලා තියෙන්නේ මම ලෝකෙට ප්‍රියමනාප දේවල් දුන්න නිසා. මට ප්‍රියමනාප ලෝකේ අදා මම ලෝකෙට අප්‍රියමනාප දේවල් දීපු නිසා සසර මට අද අප්‍රියමන. එහෙනම් මේ ප්‍රියමනාපකම හෝ අප්‍රියමනාපකම දෙකම මගේම තත්වය. ඒක අපේ මහත්ය හදාපු එකක් නෙමෙයි කියලා බලන්න පුරුදුන ගමම්ම එයා ඒ දෙකම ගැන මැදහත් වෙන්න පටන්. එයා හරි සැහැල්ලුවෙන් ඉන්නවා. හරිම නිවහල් සිතකින් හරිම සැහැල්ලුවෙන් එයා එයාගේ ජීවිතය ගෙවනවා පින්වත්නි. නමුත් අපි ওই දෙකම උගන්නලා නැහනේ. අම්මා උගන්නලා නැහැ දරුවට ওই දෙකම. එතකොට අර අප්‍රියමනාප ලෝකේ එනකොට එයා නඩු කියන්න ලෑස්ති වෙනවා. එයා පැටලෙන්න ලෑස්ති වෙනවා. එකට එක කරන්න ලෑස්ති වෙනවා. ස්වභාව ධර්මය ඇතුළේ එහෙම එකක් නැහැ. ස්වභාවිකත්වය ඇතුළේ එකට එක කරන්නේ. ස්වභාව ධර්මයේ රිද්මය තමයි අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. දැන් අපිට අවස්ථාවට ප්‍රතිචාර දක්වන්න බැහැ. කෙලෙස් සහගත මතකයක් පවතින. ඒතර අසුභේ වගේ එකක් වඩනකොට පොඩි කාලේ ඉඳලා පුරුදු කරන බුද්ධානුස්සතිය මෛත්‍රී අසුභේ මේ ස්වභාවික වෙන්නේ. සුභාරම්මණයෙන් විතරක් නෙමෙයි අසුභාරම්මණයෙන් උත් ලෝකේ විමසන්න පටන් ගන්නවා. ඇයි සුභ අසුභ දෙකම ලෝකෙට අයිතිනේ. යහපත් අයහපත් දෙකම ලෝකෙට අයිතිනේ. මනාප අමනාප දෙකම අයිතිනේ. ඉතින් මනාපේවම ලැබෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඕනත් නැහනේ. මම මනාපේව මට හෙට උදේ වෙනකොට ලැබෙනවා නම් ඕන් නැහනේ. ලෝකෙ මනාප අමනාප දෙකම හම්බෙනවා. ස්වභාවිකයි. ස්වභාවිකයි. එතකොට දැන් මේ මනාප தත්ත්වය, එතකොට දැන් අර මූලික தත්ත්වයේදී මනාපකමට අපි සමවදිනකොට, මූලික தත්ත්වයේදී මනාපකමට සමවදිනකොට අපි ඇතුළ අමනාප වෙන්නේ ඒ අරමුණු ඇසුරු කරගෙන සිතුවිලි ගලන්න ගියාම. සිතුවිලි ඇතිවිලා නැතිවිලා යනවා කියලා දැක්ක ගමන්ම සිතුවිලි ප්‍රවාහය ඇතුළේ යා දුවන්නේ නැහෙනි. අපිට වෙලා තියෙන්නේ හොඳට බලන්න පින්වත්නි, අපිට වෙලා තියෙන්නේ සිතුවිලි ප්‍රවාහය ඇතුලේ දුවනවා. දුවන්ට දුවන්ට අපි අවුල් වෙනවා. අපිට කවුරුන් නවතින්න කිය බුදුරජාණන් වහන්සේ බලන්නකෝ, අර අඟුලිමාල වගේ කෙනෙකුට කියන්නේ දුවන්න එපා නවතින්න කියලා විතරනේ. මම නැවතිලා ඉන්නේ, ඔයා දුවන ගමන් ඉන්නේ. ඔය එතකොට දැන් ලෝ අඟුලිමාලට හිතනවනේ බුදුරජාණන් වහන්සේ දුවනවා කියලා. ඒ කියන්නේ මේ පින්වත්නි අස්වාභාවික මිනිහෙකුට ස්වභාවිකත්වය කියන්නේ නිකන් පිළිකුල් සහගත එකක් වගේ. එච්චර අස්වාභාවික වෙලා අපි ඉන්නේ. ධර්මී ඔරොතු දෙන්නේ, ධර්මී කල්පනපු එකක් වගේ අපිට වැටහෙනවා. අපිට තේරෙන්නේ අරමුණු ඇසුරු කරගෙන අරමුණු පස්සේ දුවන්න දුවන්න අපි දූෂණී වෙනවා කියලා තේරෙන්නේ අපිට උගන්නලා නැහනේ. හොඳට ඒකනේ ස්වභාවිකත්වය ඇතුළේ බලන්නකෝ. වතුර පටන් ගන්න තැන පිරිසුදුයිනේ. හොඳට බලන්නකෝ පින්නොත්නේ. උල්පත කියන එක හරි පිරිසුදු තැනන්නේ. උල්පතේ වතුර අපිරිසුදු වෙන්නේ මොකක් නිසාද? ගලන්න ගියාට පස්සේනේ. උල්පතේදී පිරිසුදු වුණාට උල්පත ගලාගෙන ගලාගෙන යනකොට පින්වත්නි ගලන එක ඇතුලේ අපිරිසුදු වෙනවනේ. උල්පත ගලලා ගලලා පොඩි දොළපාරවල් හරහා එනකොට පිරිසුදුයිනේ. හැබැයි ගඟට එකතු වුණ ගමන් අපිරිසුදුයි. උල්දිය මිනිස්සු බොණ්ඩ පාවිච්චි කරාට ගඟේ වතුර මිනිස්සු බොණ්ඩ පාවිච්චි කරන්නේ නැහනේ. ගඟේ වතුර වලින් උපරිම මොනවා කරයිද? උපරිම මිනිස්සු නායි. ඔය ගඟත් ගලන එකනේ වෙන්නේ. ගඟ ගලලා 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 ඔය ගඟ මුහුදට එකතු වුණාට පස්සේ පින්වත්නි මිනිසුන්ට නාගන්නත් බෑනේ. මිනිසු මුහුදේ නාන්නේ විනෝදෙටනේ. නානකේ කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ නැහැනේ මුහුදේ නෑවම. එතකොට මේ මුහුදේ තියෙන්නේ උල්පතේ වතුරම තමයි. අමුතුවෙන් කවුරුත් මුහුදට වතුර රැස් කරේ නෑ. එතකොට මේ උල්පතේ බීපු අතුර මුහුදේදී බී ගන්න තියා නාගණ්ඩුවත් බැරි වෙලා තියෙන ඇයි? ගැලීම ඇතුලේ. මේ වගේ අපේ සිත හරිම පාරිසුද්ධයි. සිත ඇතිවෙලා නැතිවෙලා යනවා කියලා හට ගන්න තැනම බලන්න පුරුදු වුණාට පස්සේ කෙලෙස් නැහැ. හැබැයි සිතුවිලි ප්‍රවාහයේ පස්සේ දුවන්න ගියාට පස්සේ, ඒක පස්සේ යන්න ගියාට පස්සේ අපේ ඇතුළ හොඳටම අවුල් වෙනවා, දූෂණය වෙනවා, පාරිශුද්ධකම අයින් වෙලා යනවා. ඉතින් පින්වත්නි, සිතේ කතාවයි උල්පතේ කතාවයි දෙකම එක කතාවක් නේද? ස්වභාවිකයිනේ. එතකොට නිවන කියන එක ස්වභාවිකත්වයේ ඇතුලේ තියෙන කියලා ඒක හොඳටම පැහැදිලිනේ පින්වත්නි. ඒ නිසා මේ යථාර්ථය දකින්න, මේ යථාර්ථය දැකලා ප්‍රඥාව අවදි කරගන්න, අවදි කරපු ප්‍රඥාවෙන් විදර්ශනා කරන්න, විදර්ශනා කරලා යථාභූත ඥානෙ උපදව ගන්න. යථාභූත ඥානෙ මිදෙන්න ලෝකේ. මිදුනට පස්සේ ආයි දුක හටගන්නේ නැහැ. එනිසා මෙන්න මෙබඳු ආකාරයට තමන්ගේ සිත දකින, තමන්ව ස්වභාවික වෙන මට්ටමට තමන්ගේ ඇතුළාන්තයේ ගොඩනගා ගන්නට ඔය පිණුතුල්ලාට මේ හෝරාවක ධර්මානුශාසනා උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ අනුෂා සමරනායක මහත්මිය, ප්‍රියංක සමරනායක මහත්මා, කවීන් ඒශාන් යසින්ද කියන පුතුන් සහ අනිකුත් පිනතුන් එකතු වෙලා මේ දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පිනතුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. අනුෂා සමරනායක මහත්මියටත් ප්‍රියංක සමරනායක මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රධාන අරමුණ වන්නේ අනුෂා සමරනායක මහත්මියගේ ජූනි මාසයේ 4 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ජන්මදින ධර්ම දානමේ පින්කමක් හැටියට ආශිර්වාද පින්කමක් හැටියටයි මේ පිනතුන් සම්බන්ධ වෙන්නේ. එතුමියට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව. එතුමියද ජීවිතාවබෝධයේ පිණිස සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ කුසලය ජන්මදින සැමරුම් ධර්ම දානයක් වේවා කියලා අනුසා සමරනායක මැතිණියට අපි ආශිර්වාද කරනවා. පරලෝක ප්‍රාප්ත DM ගුණසේකර මහත්මාට, මර්වින් සමරනායක මහත්මා කියන පියවරු දෙදෙනාටත්, ඉන්ද්‍රානි ගුණසේකර, සෝමා සමරනායක කියන මෑණිවරුන්ටත්, නන්දන බණ්ඩාර සොහොයුරා ඇතුළු අනුෂා සමරනායක මහත්මියගේ නමින් මිය ගිය ඥාතීන්ටත්, ප්‍රියංක සමරනායක මහත්මාගේ නමින් මිය ගිය ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවැගේම ටිකක් රෝගාතුරව සිටින චන්ද්‍රාණී මල්කාන්ති මහත්මියටත්, ඉන්දිකා චාන්දනී මහත්මිය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්මශ්‍රවණයට පැමිණුණු ඔබ හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ පිණුතුන් සියලු දෙනාටම මේ කුසල් හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ශක්ඛයෝ නිබ්බානං.
ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්මදායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අනුෂා සමරනායක මහත්මිය, ප්‍රියංක සමරනායක මහතා ඇතුළු කවීන්, ඉෂාන්, යසින්ද යන පුතුන් විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් අනුෂා සමරනායක මහත්මියගේ ජුනි මාස 4 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට සුබ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමියට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සැපත් ඥාති පිරිස වන මේ උතුම් ධර්ම දානයේ ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් DM ගුණසේකර සහ මර්වින් සමරනායක පියවරුන්ට, ඉන්ද්‍රාණි ගුණසේකර සහ සෝමා සමරනායක මෑණිවරුන්ට, නන්දන බණ්ඩාර සොහොයුරාට ඇතුළු දෙපාර්ශ්වයේම පරලොව සැපත් ඥාති හිත මිත්‍රාදීන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සෝයේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිත මිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් දීර්ඝ කාලයක් රෝගාතුරව සිටින චන්ද්‍රාණි මල්කාන්ති මහත්මියට, ඉන්දිකා චාන්දනී මහත්මියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සීල දෙවි රකවරණය ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වූ සීල පින්වතුන්ට ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. ගෞරවනීය ධර්ම දේශකයන්න් වහන්සේටත්, සිරිම මහා සංඝරත්නයටත්, පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා. Thank you.